එතකොට මේක ලිවීමේ අරමුණ වුණේ හයවෙනි පැරකුම්බා රජතුමන්ගේ ජ්‍යෙෂ්ඨ දියණිය චන්ද්‍රාවතී කුමරියට සමාන වංශික සැමියෙක් ලබා දෙන්න කරන ඉල්ලීමක්. රජුත් රටවැසියාවත් ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද තොටගමිහි රාහුල හාමුදුරුව ප්‍රභූ සමාජයේ ඇසුරු කළ කෙනෙක්, ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේ නමක්. එනිසාම උන්වහන්සේ අර අපේ මේ සංදේශකරණේ විටක අපිට හිතෙනවා මේ ප්‍රභූ පැලැන්තියත් එක්ක බද්ධ වෙච්චි සාහිත්‍යාංගයක් විදිහට කරලියට ආවදෝ කියලා. ඉතින් ඒ මහපරකුම්බාරයිතුමාගේ අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ සංදේශයත් රචනා වෙන්නේ. ඉතින් මේ සංදේශයේ තියෙනවා බොහොම අපූරු සන්ධ්‍යා වර්ණනා සහ නිශා වර්ණනා. එකට එකක් දෙවෙනි නෑ, අපි බලමු. නුඹසා මඬලු සඳවිල්ල ලපලු පැහැපත, උදයග රුක සඳමල් කැනක සිරිගත, තර පතරින් සඳ දර තර පහර දෙත, දිවගත එවූ බිය නැල ලෙමිනි දසාත. කවිය දකින්නේ සන්ධ්‍යාවේ බැහැගෙන යන ඉර, උදයග රුක එනම් උදාගිර පර්වතයෙන්. මේ උදාගිර පර්වතය කියන්නේ පුතේ සාහිත්‍ය සඳහන් වෙන්නේ ඉර උදාවන තැන ඇතැයි සැලකෙන කල්පිත පර්වතය. ඒ උදාගිර පර්වතයේ මහා වෘක්ෂයක් උදයග රුක, උදාගිර පර්වතයේ මහා වෘක්ෂයක්. ඒ මහා වෘක්ෂයේ අතුපතර තමයි අහස, නුඹ සා මඬුලු. නුඹ, ඔය අල්ප බයන්න තියෙන බලන්නකෝ, නුඹ, නුඹ කියන්නේ අහසට. එහි අතුපතර තමයි අහස, ශාකා මණ්ඩල. ඒ වගේම ඒ අතුපතර නැමැති අහසේ වලාකුළු, සඳ වෙල සන්ධ්‍යා වලාකුළු තමයි ලපලු, ලා දළු බවට පත්වෙන්නේ. ඉතින් බොහොම අපූර්වයි මේ රූපකාලංකාර භාවිතය. ඊළඟට සඳ, සඳ එම උදාගිර පර්වතයේ නැමැති ගහේ මල් කිනිත්තක්, සඳ මල් කැනක සිරිගත, සඳ ඒ උදාගිර පර්වතයේ නැමැති ගහේ මල් කිනිත්තක්. ඒ සඳේ රශ්මියෙන් දැඩිව පහර දෙද්දී සැඳෑ අන්ධකාරය මොකද වෙන්නේ? සඳ අදර සැඳෑ අන්ධකාරය බියෙන් ඇලෙමිනි, බියට පත් වෙලා දිවගත එව් දසාත, දහාතේ දුවනවා වාගේ. අන්ධකාරය දුවන්නේ කොහොමද? සඳේ ජලධාරාව, සඳේ රශ්මිය ආසන්න වෙති. එතකොට මේ කිව්වේ සන්ධ්‍යාව පහ වුණා, රාත්‍රිය උදා වුණා. මේක අපූර්ව ප්‍රේක්ෂා අලංකාරයක්, ස්වභාවික සංසිද්ධියක්. කවියා වෙනත් ආකාරයකින් දකිනවා. දැන් රූපක අලංකාර භාවිතය ගත්තාම නුඹසා මඬුලු, සඳවෙල්ල ලපලු, උදයග රුක, සඳමල් කැනක, මේ වගේ අපූර්ව රූපක අලංකාර භාවිතා කරනවා. මාත්‍රා 18 වෙන සමුද්‍රකෝෂ විරිතක් පැදියට භාවිතා වෙනවා. ඒ වගේම සන්ධි පද යොදා ගන්නවා මේ මාත්‍රා අක්ෂර ප්‍රමාණය ආරක්ෂා කරගන්න. බියෙන් ඇලෙමිනි, බිය නැලෙමිනි, දස අත දසත, සඳ අදර සඳදර. ඒ විතරක් නෙමෙයි, අපූර්ව කාව්‍ය අලංකාරයක් අනුප්‍රාස භාවිතය. බලන්න පුතේ තුන්වෙනි පේළිය, තර පතරින් සඳ දර තර පහර දෙත, රකාරයේ එකම යායකට යොදාගෙන යනවා. ඒ නිර්මාණකරුවා සතු ප්‍රතිභාවයයි ඉන් ද්වනිත කරන්නේ. ඊළඟ අපි එනවා දෙවෙනි පැදියට, හැම ඝනදුරු බොනවර නිස යුරාගත, පහන් බැවින් පිටතට සස ලෙසින්වත, පොල් නිලු පොල් සම්වන් කතක උවනත, කලදෝ කැට තෙලක දිසිවැනි පැහැදිමුත. මෙන්න මේ කවිය කියනකොට ඔයාලට සාමාන්‍ය සමාජයේ කතා බහකුත් ඔබට මතක් වෙන්න පුළුවන්. ඒක ඔබ දැනගනි පෙළ අවසන් වෙනකොට. සඳ, සඳ මෙලෙස ඝන අන්ධකාරය බොද්දි, හැම ඝන අඳුරු බොනවර නිසයුරා, නිසයුරා කියලා කිව්ව පුතේ නිශාව ඇති කරන කෙනා, ඒ තමයි සඳ. චන්ද්‍රයා මේ ඝන අන්ධකාරය බොද්දි මොකද වෙන්නේ? සඳේ ගත, සඳේ ශරීරය හරිම ප්‍රසන්නයි, පහන් බැවින් සඳේ ශරීරයේ ප්‍රසන්න නිසා මොකද වෙන්නේ? අර ඝන අන්ධකාරයේ බීම හේතුවෙන් ඒ ප්‍රසන්න ශරීරයෙන් පිටතට මේවා පේනවා සස ලප වාගේ. අපි කියන්නේ හඳේ ආවෙක් ඉන්නවා කියන කතන්දරේ. ආන් ඒ හඳේ ලප පේන්න පටන් ගන්නවා. ඇයි මෙයානේ ඝන අන්ධකාරයේ බොන්නේ? ඒ සස ලප පිටතට පැමිණෙද්දි හරියට කවිය කියනවා එක අපූර්ව උපමාවකට යොදා ගන්නවා. පුල් නිලු පුල් සම්වන් කතක උවනත නිල් පිපුණු නිල් මහනිල් මලක ශාම වර්ණයෙන් යුක්ත කාන්තාවකගේ උවනතට මුහුණට සමාන කරන. ඒතර නිල් මහනිල් මලක වර්ණයෙන් යුක්ත කාන්තා මුහුණක් සඳ තුලින් දිස් වෙනවා. සපි කියන්නේ සඳවත කියලා නේ. සඳවත. සඳවතක් දිස් වෙනවා. හරියට මේ සඳවත දිස් වෙන්නේ කලදෝ කැට තෙලක දිසි වැනි පැහැදිමුත පැහැයෙන් යුක්ත දීප්තිමත් රිදී කණ්ණාඩියක දර්ශනය වෙනවා වගේ සඳවත පේන්න පටන් ගන්නවා. සඳේ අලංකාරය කවියා අපූරු භාවිතාවක් ඔස්සේ පාඨකයාට ඉදිරිපත් කරනවා. ඒතර මෙතනතර මං කිව්ව අපූරු උපමා අලංකාර භාවිතාව වෙනවා. ඒ වගේම උත්ප්‍රේක්ෂා අලංකාරය බොහොම කදිමට භාවිතා කරනවා. අජීවීත්වයට සජීවී බවක් ආරෝපණය කරන ස්වභාවයට තමයි අපි උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා කියන්නේ. ඒ වගේම ශ්‍යාම වර්ණය කියන එක සඳහන් වෙනවා. සෞම්‍ය වර්ණය, මේක අපි කාල වර්ණය, දම් පැහැය, මේ සියල්ලේ සංකලනයෙන් කාන්තා මොහුණක් ද්වෙනිත කරන්නයි කවියට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ බොහොම අපූරු සන්ධ්‍යා වර්ණනාවකට සැබෑ සජීවී ස්වරූපයන් එකතු කරමින් පරවි සංදේශකරුවා අපූරු සන්ධ්‍යා වර්ණනාවක් ඉදිරිපත් කරනවා. අපි යනවා ඊළඟට හංස සංදේශකරුවා කොහොමද මේ සන්ධ්‍යා වර්ණනාව මතු කරන්නේ කියලා. අපි අනුපම ගුරුතුමියගෙන් අපි ඒක දැනගමු.
ඕමාලන්ස දැන් අනිත් කවි සංදේශ කාව්‍යයන් දෙකටම දෙවනි නොවන ආකාරයට තමයි හංස සංදේශකතෝරයත් තමන්ගේ සැඳෑ සහ නිශා වෙනුම ඉදිරිපත් කරන්නේ. හංසේ කෝට්ටේ ලියවිච්ච සංදේශයක් විදිහට අපි හඳුන්වන ඔබ පහමම දන්නවා. පැරකුම් රජ දවස 1415 දී පමණ රචනා වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි මාලන්ස දැන් අපි මෙතෙක් වෙලා කතා කරපු සියලු සංදේශ දූතයා මාර්ගයෙන් කෙලින්ම යවන්නේ දෙවියන්ට. මේ සංදේශය එහෙම එකක් නෙමෙයි. මේ සංදේශය දූතයා යවන්නේ සජීවී ප්‍රාණවත් පුද්ගලයෙකුට. ඒ පුද්ගලයා තමයි දෙවියන්ට මේ විස්තරය කියන්නේ. මෙන්න මෙහිමයි එය පැහැදිලි වෙන්නේ. කෑරගල වනරතන හිමියන් ලවා සමන් විභීෂණ උපුල්වන් සහ කඳකුමරු මේ බෞද්ධ දර්ශනයේ යන දෙවිවරු හතර දෙනෙක් යන දෙවිවරුන්ට පිරිත් කියලා පින් දීලා ඒ මගින් 6 පැරකුම් රජුට කරුණාවෙන් සෙත සලසන්න කියලා ආරාධනා ආයාචනා කරන්න කියලා තමයි මේ සංදේශය ලියවිලා තියෙන්නේ. මෙහි අරමුණ වන්නේ මෙහි කාව්‍ය 208 සමන්විතයි. ජයවර්ධන පොරේ ඉඳන් කෑරගල පద్මාවතී පිරිවෙන දක්වා දිවෙන මේ ගමන් මාර්ගයේ දූතයා තමයි මේ සංදේශය රැගෙන යන දූතයා හංසෙක්. මේ සුවිශේෂී ලක්ෂණයක් තමයි විදාග මෛත්‍රී හාමුදුරුව මේක රචනා කරපු. එතුමා ටිකක් අර සංස්කෘත කාව්‍ය රීතියෙන් පොඩ්ඩක් බැහැර වුණා. බැහැර වෙලා බෞද්ධ දර්ශනයට වැඩි නඹුරුවක් දැක්වුවා. ඒ නිසාම දෝ කියලා සැකයක් හිතෙනවා වනරත්න හාමුදුරුවන්ට මේ සංදේශය යැව්වෙත්. කෙසේ වෙතත් මේ සංස්කෘත කාව්‍ය රීතියෙන් මදක් බැහැර වෙලා බෞද්ධ දර්ශනයට වැඩි නඹුරුවක් දක්වපු නිසා සිංහල සංදේශ සාහිත්‍යයේ මේ බෞද්ධ දූත කාව්‍යයක් ලෙසිනුත් ඇතැම් විචාරකයෝ හඳුන්වනවා. කෙසේ වෙතත් අන් හැම සංදේශයක් සේම වර්ණනා ශක්තියෙන් හෙබි හංසේ සැඳෑ වෙනුම ඉතාම සුවිශේෂී. ද්වේපුතේ ඔබට නියමිත කවි වන්නේ 96 සහ 104 කවි. සිඳු තුල නොසිට නැගිමින් වළඹ ගිනි වැට දිසි යල පබල කලඹිව් ලෙල තරඟ පිට බැඳහල රතු ගලක් ලෙස සඳ වෙලෙන වට පැහැදුල රිවි මඬල සකි පෙනය තනිතට. මම මේ කවි අර්ථ දක්වන්න මෙන්න මේ සකි මිත්‍රය කියන වචනය ඉදිරියට අරගන්නම්. සකි මිත්‍රය පෙනෙනවා තා නිතට ඔබේ ඇස් දෙකට මොනවද පේන්නේ? මේ කවියේ දුවේ පුතේ උපමා තුනක් සඳහන් කරලා තියෙනවා එකම සිද්ධිය පැහැදිලි කිරීම සඳහා. බොහොම සුවිශේෂී අවස්ථා තුනක්. සිඳු තුල මූද ඇතුලේ තියෙනවා දුවේ පුතේ ඇතුලේ හැංගිලා ඉන්න මකර කට, එහෙමත් නැත්නම් වඩබා ගින්න. වඩබා ගින්න කියලා කියන්නේ එළියට එන්නේ නැතුව මූද අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන මනක්කල්පිත මහා ගිනි ජාලාවක්. මෙන්න මේ ගිනි ජාලාව මූද තුල නොසිට ඉන්නේ නැතුව එක පාරටම මතු වුණා. එහෙම මතු වෙනකොට මූදේ තියෙන රැලි හෙලවෙන්න පටන් ගත්ත මේ ජලය. දිසි යල පබල කලඹිවුලෙල තරඟ පිට. ඔබ දන්නවා තේ කෝප්පයකට අපි කට පිරෙන්නම තේවක් කරලා හැන්දකින් කලත්තනකොට වටේට තියෙන අර වැඩි ප්‍රමාණය ටිකක් වේගෙන් හැන්ද කාරු ගන්නකොට වැටෙනවා. අන්න ඒ වගේ මේ වඩබා ගින්න මතු වෙනකොට මුහුදේ ඇතිවෙච්ච කැළඹිල්ල කවියා දකින්නේ ඔන්න දෙවනි උපමාව රැලි මත පබළු සමූහයක් වගේ. දිසි යල පබළ කලඹිව්. අර කැළඹිච්ච රැලි මූදේ මතුවෙච්ච ගින්නත් එක හරි අපූරු දර්ශනයක්. මේ හැන්දෑවට ඉර බැහැගෙන යන වෙලාවට අහසේ වලාකුළු රන්වන් පාටයි, මූදෙන් මතුවුණු ගින්න රන්වන් පාටයි, ගින්නේ ඡායාව වැටිලා පබළු ලෙල දෙනවා වගේ තමයි කවියා දකින්නේ ඔන්න දෙවනි උපමාව. තුන්වනුව කවියා නැවතත් උපමාවක් යොදා ගන්නවා. ඒ තමයි දුවේ පුතේ බැඳහල රතු ගලක් ලෙස. මේ රතු ගල කියලා කවියා කියන්නේ මැස යන සූර්යා, රක්ත වර්ණයෙන් යුක්තයි. බැඳලා තියෙන්නේ වලාකුළු වලින්. සඳ වෙලෙන විට පැහැදුල රිවි මඬල සකිපිනේ තනිතට. මෙන්න මේ ආකාරයෙන් තමයි මිත්‍රය හංසයාට කියනවා අර බැහැගෙන යන ඉර මණ්ඩලය ඔබට පේන්නේ. බොහොම අපූරු චිත්‍රරූප මැවෙන දර්ශනයක් තමයි යොදාගෙන තියෙන්නේ. එහෙම නේද මාලන් සර්?
ඒතර මට මතක් වෙනවා මැඩම් අර සූර්යා අවරට යන විදිහ නේ දකින්නේ.
ඔව් ඔව්.
අපේ ගීතවල තියෙන ඔය සැන්දෑ අහස වගේ සැරසීමට
ඉන්න කියලා. ඔව්.
ඒතකොට මේ එලාඩ රාස්සිගේ අවුව වෙටි දඹරන්නු ඔබේ කෙහෙරැලි. මේ අපි ගීත රචකයොත් මේ සංදිස් සාහිත්‍ය පරිශීලනය තමයි
කරා කියලා අපිට හොඳ සාක්ෂියක් එක්ක. එතකොට මේ කවියේ තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ මුල සහ අග කියන අවස්ථා දෙකේම සිඳු තුල දිසියල බැඳහල පැහැදුල වැට සිට වැට පිට වට තනිතට තයන්නේ මුලමෙද එලි සමය ආරක්ෂා කරලා තියෙනවා ශබ්ද රසය රැකගන්න. බොහොම අපූර්වට විශේෂත්වය තමයි උපමා තුනකින් එකම සිද්ධිය මතු කරලා පෙන්නලා තියෙනවා චිත්‍රරූප මැවෙන ආකාරයට අපේ පාඨකයාගේ. ඊළඟ කවියෙන් සඳහන් වෙන්නේ දුවේ පුතේ සුනීර මතින් අලලන සඳ කිරිසයුර ඉතිර වෙරෙල දිව යන මින් රළ පතර පැතිර උදය ගිරිසිරසින් දිලි නොහැර මිතුර බලාලව එන සඳ රැස් වතුර. මේ කැලණි පුරවරයට සඳ පායාගෙන එන ආකාරය. දැන් නිශාව උදා වේගෙනයි එන්නේ. අපි කලින් සඳහන් කරාට වනරතන හාමුදුරුවන්ට මේ විදාග මෛත්‍රී හාමුදුරුව බෞද්ධ දර්ශනයට වැඩි නැඹුරුවක් දුන්නායි කියලා. එතුමා සංස්කෘත සාහිත්‍යයේ සංසිද්ධීන් වලින් සම්පූර්ණයෙන්ම බැහැර වුණේ නැහැ. මේ තියෙන එකට හොඳ සාක්ෂියක්. ඔබ දන්නවා මේ සුනිර කියන්නේ මහාමීරු පර්වතයේට. මහාමීරු පර්වතය අපිට දේව කතාවලදී බොහෝම ජනප්‍රිය සංසිද්ධියක්. ඒ තමයි සුර අසුර යුද්ධයේදී අසුරයන්ගෙන් සුරයෝ පරාදේ වේගෙන එනකොට විෂ්ණු දෙවියෝ පොඩි උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි මහාමීරු පර්වතය මතින් දණ්ඩක් විදිහට අරගෙන වාසුකී කියන නාගරාජයා ඒ දණ්ඩේ පටලවල ක්ෂීරසාගරයේ කලඹවුවා. මෙන්න මේ අවස්ථාව තමයි මේ විදාග මෛත්‍රී හාමුදුරුව මෙතෙන්ට aran තියෙන්නේ දුවේ පුතේ. සුනිර මතින් අලලන සඳ කිරිසයුර අර මහාමීරු පර්වතය මුහුදට දාලා අලලනකොට හොලවනකොට මං අර ඉස්සරලත් කිව්වේ කෝප්පෙකට වතුර පුරවලා කෝප්පෙ මැද්දෙන් කරකනකොට වැක්කිරෙනවනේ දෙපැත්තින්. ඉතිරි වෙරළ දිව යනමින් රළ පර පතල අර ඉතිරිලා යන වෙරළ ඉතිරිලා යන රළ පතර වගේ පැතිර උදයගිරි සිරසින් දිලි නොහැර පැතිර උදයගිරි සිරසින් උදයගිරි සිරස කියලා කිව්වේ උදා පර්වතය පෙරදිගින් දිලි නොහැර බොහෝම දීප්තිමත්ව පායාගෙන එනවා කවුද චන්ද්‍රයා. ඉතින් මේ අපේ විදාග මෛත්‍රී හාමුදුරු කියනවා මේ මූදත් එක්ක සම්බන්ධ කරන නිසා මිතුර බලා ලව එන සඳරැස් වතුර අර ගලාගෙන එන්නේ චන්ද්‍රකාන්ති වතුර පාණේ තමයි මූදෙන් එළවිච්ච වතුර ටික තමයි අර සඳරැස් විදිහට ගලාගෙන ඉන්නේ. ඉතාමත්ම අපූරු සංසිද්ධියක් තමයි මේ මතු කරලා තියෙන චිත්‍රරූප මැවෙන විදිහට.
මට හිතෙනවා මැඩම් අර එක පැත්තකින් බටහිරින් සූර්යා බැහැගෙන යන්ති නැවත උදාගිරින්
චන්ද්‍රයා පායාගෙන එන හැටි. ඒතර මේ කවිය දුවේ පුතේ මුල සහග එලි සමය රැකලා තියෙනවා ශබ්ද රසය රැකගන්න. ඒ වගේම උපමා යොදාගෙන තියෙනවා කවියා ඉතාමත්ම අපූර්වට. පළවෙනි කවිය මං කිව්වා වගේ නැවතත් මතක් කරනවා උපමා තුනකින් තමයි ඊර බැහැගෙන යන ආකාරය අපේ ප්‍රිය පාඨකයාට එතුමා ඒත්තු ගන්නට උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට හංසයේ සැඳෑ වෙනුම නිශා වෙනුම අවසාන වෙනකොට අපිට අමතක කරන්නම බැරි සංදේශයක් තමයි මාලන්ස සැලලිහිණි සංදේශය. අපේ සංදේශාවලියේ කෙටිම සංදේශය කියලානේ අපි හඳුන්වන්නේ. අපි බලමු මේ සංදේශයේ කොහොමද සැඳෑ වර්ණනාව ගොඩනගලා තියෙන්නේ කියලා.
දැන් සංදේශ සාහිත්‍යයේ අග්‍රඵලය තමයි අපේ තොටගමි රාහුල හාමුදුරුවන්ගේ සැලලිහිණි. සැලලිහිණිය සංක්ෂිප්තම සංදේශ කාව්‍යය. සැලලිහිණි කවියා රාහුල හාමුදුරුවන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වයේත් මුදුන්මල්කඩ. 108ක් පද්ධි තියෙනවා. 6 වෙනි පෙරකුම්බා රජුරුවන්ගේ බාල දියණිය දෙටු කණිටු
දියණිය
දියණියට පින්වත් පුත්කුමාරයෙකු ලබා දෙන ලෙස ඉල්ලා කැලණියේ විභීෂණ දෙවිඳුන්ට තමයි මේ සංදේශය යොමු වෙන්නේ. එතකොට
මෙතනදිත්
කුලකුඩේ දේවියට. ඉතින් මෙතනදිත් අපේ තොටගමි රාහුල් හාමුදුරුවෝ ඉටු කරන්නේ අර ප්‍රභූ පැලැන්ති අවශ්‍යතාවක්. මුලින්ම චන්ද්‍රාවතී කුමරයට සැමියෙක් ලබලා දෙන්න කියලා. පසු කාලේ රාජ්‍යයට සුදුසු පුත්‍රවණක්. උන්වහන්සේ අර දේව භක්තිය කෙරෙහි දැඩි නැඹුරුවක් දක්වූ භික්ෂුවක් විදිහටත් අපිට එතනදී අර්ථකථනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් කැලණියේ විභීෂණ දෙවිඳුන්ටයි මේ සංදේශය ඇවෙන්නේ. එතකොට එතනදිත් සැලලිහිණියා ජයවර්ධනපුරේ ඉඳලා කැලණියට එන අතරමඟදී සැලලිහිණියාට මුණ ගැහෙන මග විසිතුර ඒ මාර්ග විචිත්‍රත්වය සඳහන් කරනකොට සැලලිහිණියාට එක එක යම් යම් එක් ස්ථානයක මගේ මතකයට එක් ස්ථානයකදී සැලලිහිණියාට සිද්ධ වෙන එදා රාත්‍රියේ නවාතැන් ගන්න. එතකොට රාත්‍රිය දැන් උදා වෙනවා ඊට මුලින් සන්ධ්‍යා වෙනවා. ඒ පළවෙනි පැදියෙන් උන්වහන්සේ මේ සන්ධ්‍යා වර්ණාව ඉදිරිපත් කරනවා. වඳිමින් වදිමින් සවස නල හැසිරෙන දිගතුවල සොබමන් සුනිල් මිනි නිල් නුබ තුර විපුල පත සන්නවර ගිරි නැටියෙන් වැටෙන කල විලි කුන් සුරත් පළවැනි වේ රිවි මණ්ඩල. හරිම අපූර්වයි. විලි කුන් සුරත් පළවැනි වේ. හරි අපූර්ව උපමාවක්. ඉදිච්චි අතිශයෙන් රතුපාට වෙච්චි අවරගිර නටුවෙන් පත අසන් පතසන් වැටෙන්ඩ ආසන්න ඔන්න මෙන්න තියෙන ගෙඩියක් වගේ සූර්ය මණ්ඩලය. දැන් වැටෙයි දෝ කියලා හිතෙන තරමට. මේ අපූරු අවස්ථාවට තව උන්වහන්සේ යමක් එකතු කරනවා. සූර්ය මණ්ඩලය ශෝභමාන වූ තද් නිල් පාට මැණිකක් වගේ. ඒක එහෙම වෙනකොට ඒ නිල්පාට අහස කියන්නේ මහා වෘක්ෂයක්. ඒ නිල්පාට අහස නම් මේ මහා වෘක්ෂයේ ඒ ඒ දිශා නැමැති අතුවල හිරු සංචාරය කරනවා. වදිමින් සවස නල හැසිරෙන දිගතුවල දිග අතු දිශා නැමැති අතුවල රූපක අලංකාරයක් භාවිතා කරනවා. දිශා නැමැති අතුවල හැසිරෙමින් සූර්යා දැන් එන්නේ ඔහුගේ දවසේ රාජකාරිය නිමා කරන්න. සවස් කාලයේ වදින හමන සුළඟින් ඒ සුළඟ වැදිලා දැන් අවරගිර නටුවෙන් බටහිර නටුවෙන් වැටෙන්න ඔන්න මෙන්නයි කියන සන්ධ්‍යා වර්ණා විදිරිපත් කරනවා. විලිකුන් සොරත් පළවෙනිවේ රිවි මඩල සෝභමාන සුනිල් මැණිකක් අතිශයෙන්ම නිල් පාට නිල් නුඹ තුර විපුල. නුඹ තුර කියලා කියන්නේ අහස නැමැති වෘක්ෂයේ සෝභමාන වෙච්චි නිල් පාට මැණිකක් වාගේ දිශා නැමැති අතුවල සැරිසරලා දැන් බටහිර නටුවෙන් වැටෙන්නයි යන්නේ. එතකොට කවියා කියනවා එක හරියට ඉදිච්චි අතිශයින්ම රත්තුණු ඵලයක් වගේ සූර්ය මණ්ඩලය. සුරත් උපසර්ගයක් භාවිතා කරනවා. රත් සුරත්
එතකොට කිරීමට නේද?
ඔව්. අර්ථය තවත් බබළුවනවා එතනදී. ඊළඟට උපමා අලංකාර ගත්තාම විලිකුන් සුරත් පළවෙනි. රූපක අලංකාර ගත්තාම දිග අතු, දිශා නැමැති අතු, නුඹතුර, ආකාශයේ නැමැති වෘක්ෂය, අවරගිර නටුව. මෙලෙස හිරු බැහැගෙන යද්දී මෙන්න සඳු උදා වෙනවා. ඊළඟට චන්ද්‍රයා මේ පැත්තෙන් එනවා. අපේ කවියා කොහොමද ඒක කියන්නේ? උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවල පහළ වන බැවින් තම වෙත නිසඹු දොල ලකල ගුවන් තලසිරි යහන නිකසල අතුල කුසුම් විලසින් සැදෙත තුරු වැල තමන්ගේ ස්වාමියා ගෙදරට එනකන් මග බලාගෙන ඉන්න සදාදර බිරිඳක් වගේ නිෂා කත සඳුගේ පැමිණීම ආශාවෙන් බලාපොරොත්තු වෙනවා. මේ අජීවී වස්තූන්ට සජීවීත්වය ආරෝපණය කළ උත්ප්‍රේක්ෂා අලංකාරය මැනවින් ධ්වනිත කරන හැටි. උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවල මේ සඳ නැමැති ස්වාමියා නිසයුරු හිමි සඳ නැමැති හිමියා එතුමගේ ගතිගුණත් කියනවා. එතකොට පුවල ඉතාම උසස්. උදුල දුල උදුල දුල කියන්නේ බබලනවා. උදුල කියන්නේ මැනවින් බබලනවා. සොමි සෞම්‍යයි කැලුම් කාන්තියෙන් යුක්ත සඳ නැමැති ස්වාමියා පහළ වන බැවින් දැන් නිශාකත දන්නවා නිසඹු නිශාකත දන්නවා දැන් තමන් කරා එනවා සඳ නැමැති ස්වාමියා. ඈ යහන සරසනවා. ඇගේ යහන තමයි අහස් තලය. ලකල ගුවන් තලය අලංකාර ගුවන් තලය ඈ සිරි යහනක්. මේ සිරි යහන කියන වචනේ ගත්තාම අර්ථ ධ්වනියෙන් පරිපූර්ණයි. සිරි යහන. ඒ සිරි යහන නැමැති ආකාශ තලය සරසනවා මොන වගේද? තරු වලින්. අතුල කුසුම් විලසින් අතුල අතුරනවා තරු මල් වලින්. අපි අර ටිබෙට් ජාතිකයේ මහින්දහාමතුරුත් කියන්නේ සමන් පිච්ච මල් හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස බලනවන්න කොච්චර ලස්සනද. එතකොට මේ සඳේ තියෙන අහසේ තියෙන නිශාකතගේ තියෙන ස්වභාවයන් රචකයා සජීවී තත්වයන් පාඨකයාට ඒත්තු ගැන්වෙන විදිහට ඉදිරිපත් කරනවා.
ඉතින් අර හංස සංදේශයේ මේ මයුර සංදේශයේත් ඔය නිශාකාන්තාව සහ සඳහිමි ගැන සඳහන් වෙනවනේ. එතන තියෙන ශෘංගාරාත්මක බවට වැඩිය වැඩි ශෘංගාරාත්මක බවක් මේ කවිය තුල අන්තර්ගතයි කියලා චුට්ටක්.
ඉතින් ඔය දැන් විශේෂයෙන්ම දැන් ඔය අපේ තොටගමී රාහුල හඳුරු ගත්තාම නව නලු රසයෙන් එන ශෘංගාරයේ බොහොම ඉතිරිලා පැතිරිලා යන්න නිර්මාණ කරන යදුණු මහා කවියෙක්. ඉතින් ඒතර රූපක අලංකාර අපි කතා කරා. නිසයුරු හිමි, නිසඹු, ඒ වගේම උපමා අලංකාර ගත්තාම අතුල කුසුම් විලසින් සැදෙත, දුල උදුල ගත්තාම උපසර්ග, කසල නිකසල ගත්තාම උපසර්ග, එලි සමය මුලාග දෙතැනම පාවිච්චි වෙනවා. මේ පද්දපේලි දෙකේම මේ කාරණාව අපිට දකින්න තියෙනවා. එක පැත්තකින් සබහදාමට මානවත්වාරෝපණය, සබහදාම මානව ස්වරූපයෙන් දකිනවා. ඉතින් මේ වගේ අපූරු සන්ධ්‍යා සහ නිශා වර්ණා රැගත් පාඩමක් තමයි පුතේ අද අපේ සාකච්ඡාවට බඳුන් වුනේ. ඒ තමයි මිනි ගණ සඳෙස් වැනුමින් මැණික් සමූහයක් වැනි සන්දේශ වර්ණනා කියන මේ අපූරු සන්දේශ පාඩම තමයි අද අපේ සාකච්ඡාවට බඳුන් වුනේ. අපි යමු ඊළඟට පුතේ. ඔබට දැන් මෙතනදී බලන්න ඔබ 195 වෙනි පිටුව අවබෝධයේ පාඩම අවබෝධයේ කොටස බලන්න සමුද්‍රයේ සූර්යා තමා වෙත ඇදගන්නේ ඔබෙන් අහනවා ඔබට සඳහන් කරන්න තියෙන නිවැරදි පිළිතුර සමුද්‍රය සූර්යා තමා වෙත ඇදගන්නේ මොන නිසාද වෙහෙස දුරු කර නැවීම සඳහා දෙවෙනි පළ බලන්න මලිගිය මල් සමූහයක් ලෙස කවියා වර්ණනා කළේ කවියා වර්ණනා කළේ මලිගිය මල්
තාරකා සමූහය
එතකොට උදේ පර්වතයේ නැමැති ගසෙහි මල්ලිත්තක් ලෙස කවියා දකින්නේ මල් අර සඳ මල් කැනක සිරිගත චන්ද්‍රයා නේද ඕ අපේ දුවලා පුතාලා මාක් කරා හරියේ චන්ද්‍රයා ඊළඟට මෙහි වලබගිනි වැට කියලා කිව්වේ ඕන දැන් මාක් කරනවා අපිට පේනවා නේද ඕන දැන් අපේ දරුවෝ මාක් කරනවා මේක වලබගිනි වැට සයුර පත්ලේ
මනක් කල්පිතව මතුවෙන ගින්නක්
ගින්නක් අපි ජලය ඇදගන්න ගින්න
ඔව් සාමාන්‍ය විවාහරි අපි ඔකට කියන්නේ මකරකට කියලා
මකරකට වලබගිනි වැටනේ සමුද්‍රයේ පත්ලේ ඇති ගින්න කවියා බැස යන සූර්යා කවියා බැස යන සූර්යා හැඳින්වීමට භාවිතා නොකල උපමාව වන්නේ නොකල උපමාව වන්නේ ඉදී වැටෙනට ආසන්න ඵලයක් ඒක හරි සඳය බලාකුළු වලින් බඳපු රතු ගලක් හරි
උදේ පර්වතයේ මල්
කිනිත්ත හරි දිය රැලි මත ඔව් ඇයන්නනේ ඔව් ඇයන්න තමයි අපේ පිළිතුර බවට පත් වෙන්නේ. ඒතකොට අදත් අපි එහෙනම් අපි මිනිගණ සඳෙස් වැනුමින් මේ පාඩමේ සාකච්ඡාව අපි මෙතකින් හමාර කරන්න දැන් සූදානම් වෙන්නේ. අපි දන්නවා අපේ දරුවෝ අපිට බොහෝ වෙලාවට මේ භාෂාව පොතෙන් ඔබට ප්‍රශ්න හැදෙනවා. පළමු පත්‍රයේට ඒ වගේම දෙවෙනි පත්‍රයට අදාළ ඔබට ප්‍රශ්න සකස් වෙනවා. අපි නැවතත් මෙවැනිම පාඩමකින් ඔබ මුණ ගැහෙන තෙක් අපි ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් දරුවනේ ඔබ හැම දිනාටම ආයුබෝවන්.